මොළ ක්‍රමයක් හරි තම තමන් ඇතුළු කරලා හිටන්නේ ආස්වාදයක් විදිහට හුරු පුරුදු කරගත්තාම ඒක ප්‍රියමනාප තත්ත්වයෙන් ඔහු විසීම දෘෂ්ටියකින් වර්ධනය කරගෙන මහා වටිනා දෙයක් කරගන්න. ඒ ඇතුළු කරලා ඒකම හොඳයි කියන දෘෂ්ටිය ඇතුළු කරන්න කරන්න අවිද්‍යාව බලවත් වෙලා ඒක එහෙමමයි කියලා අදහසක් දෙනවා. මෙන්න මේ පරිණවල මොකද වෙන්නේ? විවිධාකාර ආස්වාදයන්ගෙන් මේ දුක්ඛතාවය වැහෙනවා. දුක පිරිසිඳ දැනගන්න කියලායි වෙන්නන්නේ. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ උබ්බේ අනුසුදේසු ධම්මේ කක්කොම උදපාදි ඥානංග උදපාදි ආදී මේ දුක්ඛාර සත්‍යය කියලා පිරෙන වැසු විරු දාම් කිරී අස පහළුණා ඥානෙ පහළුණා ප්‍රඥා පහළුණා විද්‍යා පහළුණා ආලෝකේ පහළුණා ආදී වශයෙන් පෙන්නලා ඊට පස්සේ ඒකට කලෙයිත් ගැන පෙන්වන බුදුරයන් වහන්සේ තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ කියලා වදනයක් වෙන්නේ. ඔක අපේ සිංහල කියලා පිරිසිඳ දැනගත යුතුයි කියලා අමන්ත ඥානීය පහළ වුණා කියලා. පත්‍යාරිද චක්කුමුද පාදී ඥානංගුද පාදී ආදී වශයෙන් විග්‍රහ කරනවා. ඕකෙන් පිනා දුක පිරිසිඳ දැනගත යුතුයි, සමුදය දුරු කළ යුතුයි, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි කියන කාරණා හතරක් විග්‍රහ වෙනවා. චතුරාර්ය සත්‍යයේ පිළිවන්. මේ පිරිසිඳ දැනගන්නවා කියන වචනේ තමයි අපි අර පරිඤ්ඤයන්ති කියලා පෙන්නේ. කොහොමද පිරිසිඳ දැනගන්නේ කියලා දකින්නකොට ක්‍රමයක් තියෙනවා. ඔය යම් කිසි ප්‍රියභාවයක් තියෙනවාද? ඒ ප්‍රියභාවයේ සිඳින්න ඕන. ප්‍රියභාවයේ තියෙන තාක් කල් කවදාවත් යථාර්ථයේ දුකේ ස්වභාවය හරියට වටහා ගන්න බැහැ. ලෝකේ ප්‍රියභාවයක් යම් දෙයක තියෙනවා නම් ඒ තෘෂ්ණාව විතර වැඩෙනවා. යම් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තේ නිවීසමානා නිවීසති. ලෝකේ යම ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්තද ඒ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. තෘෂ්ණාව යම් තැනක පවතිනවා නම් දුක්ඛ වැහිනවා. තෘෂ්ණාව ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසාමයි තෘෂ්ණාව නැගින්නේ. ඒ තෘෂ්ණාව ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් ඇසුරු කරනකොට දුක පිළිබඳව යථාර්ථය වැහිලා යනවා. දුක වුණා කමන්නේ ප්‍රිය භාවය හරි වටිනවා. ආස්වාදයේ කොච්චර වටිනවද? කොච්චර දුක් විඳලා හරි කමන්නේ. මොන જાතිය ආරම්භයක් කළා, මොන කිව්ව ලෝකයා මොනවා කිව්වා හොඳ නැහැ කිව්වා මට කමක් නැහැ. මට මේ ප්‍රියසභාවේ ලබා ගන්න මොන જાතිය ආවිලක් අසාධාරණයක් කරලා හරි මම ඒක කරගන්න. මොන දුකක් විඳලා හරි මම ඕක ජය ගන්නවා. ඔහොම කියතිය බොහෝ උද්දායින් උද්දාමින් ඉත්‍ය ලෝක සත්‍යෝ දුක වැහිලා තියෙන දුක තේරෙන්නේ නැතුව දුකත් බව දැනගෙනත් දැනගත්තත් ඒක දුකක් හැටියට ගන්න නැතුව සැපේ කොටසක් හැටියටම ගන්නවා. සැපගෙන දෙනකේ කොටසක් හැටියට ගන්නාම දුක. දුක නොවිත සැප විඳින්න බෑනේ. එහෙම එකක් හරි හදා ගන්න. හදාගෙන දුක් විඳිනවා බොහොම ප්‍රියමනාප. කවදාහරි දවසක මේ සැපයි කියලා ගත්තදී හරියක් ඇද්ද නැද්ද කියලා විමර්ශනය කරනකොට මෙන්න මෙතනමයි හෙවිය යුත්තේ. දුකට වැඩිය හෙවිය යුත්තේ නිවන් දකින්න නම් සැපයි කියන එක ඇත්ත වශයෙන්ම හරියක් ඇතිදියා. දුක ගැන අපි ඔච්චර උත්සාහ කරලා දැඟලුවට හරියන්නේ නැහැ. ඒක ඥානීය ගොඩනැගෙන එකක්. දුක්ඛේ ඥාන. නිවන් දකින්න අවසෙන්නේ දුක්ඛේ ඥානෙ, දුක දකින්න ඥානෙ. දුක්ඛේ ඥානම් පහල කරන්න දෙන්නේ නැහැ. මොකක් නිසාද? අර දුකට හේතු වෙන තෘෂ්ණාව පිළිබඳව යථාර්ථය දැනගන්න ඉඩ ලැබෙන්නේ නැත්නම්. එයා තෘෂ්ණාවේ හරි යථාර්ථය දකින්න නැත්නම් ඒ තාකල් තෘෂ්ණාව හරි වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හරියට වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. සත්‍යයන් දුක වෙන්නේ නැත්තේ ඒකයි. දුකේ ඥානම් පහල කරන්න තියෙන අලු පාඩු එතනයි තියෙන්නේ. එහෙනම් දුකට වඩා හෙවියේ තමකද්ද දුක්ඛ සමුදය ගැන. දුක්ඛ සමුදය කියන දෘෂ්ටියක් තියෙනවා. හරි හොඳයි ප්‍රියයි මනාපයි සාරවත්. මෙන්න මේකට පහර වදින්න ඒකේ යථාර්ථයයි දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රියභාවයේ සිඳී යනවා. ප්‍රියභාවයේ සිඳෙනකොටම හැඟවිච්ච තැන් ගොප්පෝ විවෘත වෙලා දුක යථාර්ථයෙන් දකින්න පටන් ගන්නවා. අන්න ඉදන් දුක්ඛාරිය සත්‍ය දකින්න. ඔය දුක්ඛාරිය සත්‍ය දකින්න විදිහක් නැතුව තියෙන ප්‍රශ්නේ උඩ. එතන මේ දුකට තියෙන බයක් නැතුව යනවා. කොච්චර දුක් විඳත් කමක් නැහැ. දුකට විඳිනකොට විඳවනවා. නමුත් දුකට වැටෙන වැඩි ගැන කොච්චර කිව්වත් බය නැහැ. මොකද බය නැත්තේ? ඒකේ තියෙන දුකේ ස්වභාවය වහලා යථාර්ථයේ වහන්න පුළුවන් ඉන්නා වූ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඊට වඩා ඉහළින් නැගී හිටිනවා. ඒ පුතඥාන මනසේ හැටි. ඒතකොට මේ බුද්ධිලයට කවදාවත් අර දුක කියලා කොච්චර ආවද? ඔහුට ඒ ගැන දුක කොච්චර ආවත් බය නැහැ දුකටපත් වෙන්නේ. දුකට වැටෙනාලු බය නැහැ. හැබැයි වැටුණාට පස්සේ ආනනවා දැකෑ ගන්න දුක් වෙනවා. ඒ වුණාට ඒකේ වැටෙන්නේ ඉස්සෙල්ලාකෙ බේරෙන්න තිබුණා. නමුත් ඒ වෙලාවේදී ඒකට දැන් දුකක් වැටෙනවා දුකටපත් වෙනවා මේක අනාගතයේදී මේක කරන්න කිව්ව කියන බය නැතුව යනවා. මොකද හේතුව ප්‍රියභාවයේ ඇතර වටින නිසා. මත්පැන් වල ආස්වාදීන පුරුදුනොත් එහෙම. ඒක ප්‍රියභාවයෙන් අරගෙන අතුරු කරලා ඒ පිළිබඳව කටයුතු කරලා ඒකෙන් ඔහුගේ මනස ඒක හොඳයි කියන අවිද්‍යාවත් එකයි ඒක හොඳයි කියලා ආවු දෘෂ්ටියක් ඉන්නේ. ඒකෙන් ඇතිවෙනා වූ අසාර බව පොඩ්ඩ වැටහෙන්නේ නැහැ. සාරයි කියන දෘෂ්ටියත් එක්ක ආවුතල් ප්‍රියභාවය. ඕක කවුරු හරි කියනවා ඕක බුවි ඔය හැම බොණ්ඩේපාවක හරි විසයි. ඉදිරියට ඔබට සිද්ධ වෙනවා මැරෙන්න කාලේ නෙමෙයි මේ ජීවත් වෙලා ඉන්න කාලෙම තරුණ වයසට එනකොට මේ පපු කැවුතු කුණු වෙනවා. දැවවා දිය වෙලා යනවා. ඔබට අකාලේ මැරෙන්න එනවා ඉදිමිලා මැරෙන්න එනවා බල ඉදිමිලා මැරෙන්න එනවා බලහන් කවර මේ වගේ වීපයට වෙලා තියෙන කිනිසු පෙන්න කිව්වත් බය නැහැ. ඒක දුකක් තමයි. නමුත් මේ රෝග දුක, වෙළ දුක ඒව අයිනකොට බය නැහැනේ. හබන්නේ. පස්සේ නේම වෙන එකක් වෙච්චා. බය නැතුව අරක පරිහරණය කරන මොකද? ඒකට වඩා ආස්වාදයේ ලොකු. දැන් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඔය ස්ත්‍රීන් පස්සේ ඔය පුරුෂයන් පස්සේ යන්න එපා. ඔය කාම ආස්වාදී කියන මුලා වෙන්න එපා. ආයි හොද කරන්න බැරි රෝගයක් තියෙනවා. ඒ රෝගේ හැදුනොත් එහෙම මුළු ජීවිතේ අකාලේ විනාශ වෙලා යනවා. වැහැරිලා කුණු වෙලා විනාශ වෙලා යනවා. ඒත් කියලා කියනවා රෝගේ කිව්වොත් එහෙම. අර අනිකාර තියෙන බය ඒ කියන්නේ මේ නීච මගට බැහැලා ඒ ආස්වාදයේ ගැටි වෙච්ච එකට හොරි එකක් වෙච්චා. එයත් දුකර වයි නෑ. ඔච්චර කියලා දිවෙන්නේ. ඒක වාසෙන්නේ. කමක් නෑ. මෙන්න මෙහෙම තත්ත්වයටපත් වෙනාම බයාර්ථයෙන් දුක දකින්න බැරුව යනවා. දුකට බය නෑ. ඒක තමයි පුරුතඥන් අවිද්‍යාවේ මානසිකත්වයේ හැටි. දුක විඳිනකොට විඳවනවා අනවනවා කෑ ගහනවා. හැබැයි කල්තියා මේකෙන් බේරෙන්න හේතුව තියෙනවා. ඒ දුක හට ගන්න තිබෙන හේතුව අයින් කරලා දැම්මා නම් ඒ දුකෙන් මිදෙනවා. ඒ දුක එන්නේ නැහැ. හැබැයි ඒකට බය නැති නිසා අවිද්‍යාවෙන් වැහිලා නිසා ලෝක සත්‍යයන් දුක ආර්ය සත්‍ය වැටෙන්නේ නැහැ. දුක ආර්ය සත්‍ය වැටුණා නම් දුකට බය ඇති වෙනවා. ඒක දින භයානකත්වයේ කල්තියා දකින්නවා. දුකේ ස්වභාවය මෙනෙහි කරලා දකින්නවා. ඒකට විරුද්ධව තිබෙන්නා වූ ඒක වහලා තිබෙන්නා වූ ආස්වාදී අයින් කර ගන්නකම් පටලේ අයින් කර ගන්නකම් ඔයිටිය කරගන්න බෑ. පටලේ අයින් කළ යමනම් ආස්වාද පටලේ බැදීම අයින් කළ යමනම් වටිනවා කියන දෘෂ්ටිය නැති වෙන්නේ ධර්මයේ අහලා ඒ ඇතුළින් මග පාදා ගත්තනම් ආස්වාදයේ හරයක් නැහැ කියන එක ඇත්තද කියලා වැටහෙනකොටම ආස්වාදයේ පස්සේ යන්න තිබිච්ච මාර්ගයත් ඒ හිතා ගොඩනගින්න තිබිච්ච දුකත් මහා භයානකත්වයේ වැටෙන්න පටන් ගන්නවා. වැහුම් ගැලවිලා ගියා. අවිද්‍යාවේ වැස්ම පටලේ ඉවරයි. මෙන්න මේක තමයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක දකින්න බැරි වෙන විදිහට මේ තුන් ආකාරයකින් දුකක් ගෙන දෙමින් වහනවා. මේ දුක්ඛ දුක්ඛතා කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතු වෙන්නා වූ යම්කිසි ක්‍රමයක් තියෙනවා. දුකක් හටගන්නවා නම් ස්පර්ශයක් මුල් කරගෙනයි නිකන් හටගන්නේ නැහැ. දුකට හේතු වෙන ස්පර්ශයක් හේතුවෙන් දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙම ස්පර්ශයක් ආවෙ නම් දුක් වේදනාවක් හටගන්නේ නැහැ. දුකක් හටගන්න විදිහක් නැහැ. දුකට මුල මොකද්ද? දුකට හේතු වෙන්නා වූ දේක ස්පර්ශය නිසා දුකක් ඇති වෙනවා. මෙන්න මේක ඇති වෙනකොට දුක්ඛ දුක්ඛතා කියන தත්ත්වෙ විඳින්න සිද්ධ වෙනවා. එනකොටම අරමුණ එනකොටම දුක් ගොඩනගාගෙන වයි එන්නේ. දුක්ඛ වේදනාවක් ඇති කරන විදිය කුල ස්පර්ශයක්. සෞද්‍ර ස්පර්ශයක් ඇති කරගෙන වයි එන්නේ. කෝටුවකින් ළමයෙකුට පාරක් ගැහුවොත් එහෙම. ඒ පාරේ වැදුන දැන් පටන් හැම පුපුරු ගගහ දැවිල්ල හැදෙනවාමයි. වේදන ඇති කරනවාමයි. ඒක සුඛ දිනදිරයක් නෙමෙයි මේ පහර. කඩුවකින් කොටනෝ, පිහියකින් අයිනෝ. ඒ ක්‍රියාවලිය සමගම ඇති වෙන මහා දුක් වේදනාවක්මයි ගොඩනැගෙන්නේ. ඒකට හේතුවන්නා වූ දේ මිසක් ඒක ආස්වාදයක් ගෙන දිනලා පස්සේ දුක දෙන දෙයක් නෙමෙයි. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති යම් තාක් දේවල් ඇද්ද ඒ ඔක්කොම දුක්ඛ දුක්ඛතා. ගිනිගොලකට වැටෙනවා. හරි සැපයිනේ කියන වෙලාවක් නැහැ. වැටෙනකොටම පිච්චෙන්න පටන් ගන්නවා. දැවිල්ල පටන් ගන්නවා. අපාගත වුණා නම් දුක් දුක්ඛතා නිසා කවදාවත් වෙන එකක් හම් වෙන්නේ නැහැ. පළවෙනි එක උතනමයි. දුක් දුක්ඛතාවේ ප්‍රබල ස්ථානේ තමයි නිරය. සැනසුමක් ඇති ස්පර්ශයක් උතනිකව හම් වෙන්නේ නැහැ. පරිසරයත් දුක් සහගතයි. ඇතුළු කරන්නේ පත්‍යච්ච කයත් ඊට අනුකූලයි. එහි ඉන්න පුද්ගලය රෞද්‍රයි. පොඩ්ඩක්වත් අනුකම්පාවක් ඇති කරන එහෙම කවුරුවත් නැහැ. ඊටම ගැලපෙන්න තමයි ඒකේ දළුව වද දෙන්න ඉන්න වදකේ වශයෙන් ඉන්නේ. මොන විදිහින්වත් සැනසීලක් ඉල්ලුවාට තවත් දුක වැඩි කරන දියක් මිස උන්ගේ හිත තුනු වෙන්නේ නැහැ. අර කර්ම වේගයේ හැටි. ඒ නිසා ඒ පරිසරයත් පරිසරයේ ඉන්න පිරිසත් ඒ පිරිස කරන්න කියන යම් කිසි දෙයක් ඇත්නම් මොන පිටක් ඉල්ලුවා මට විපාසයි මට වතුර ටිකක් දීපන් මට අනාථ වෙලා ඉන්නේ කියලා කෑ ගැහුවා. ආ හිටපන් කියලා ග්ලෝදිය ටිකක් අරන් කඩේවක් කරනවා. කට වැහුවොත් අලුවක් දාලා අදිනවා. ඒ ලෝකෙ හැටියට ඒ ක්‍රමයක් තියෙනවා. වක් කරනවා කටට වතුර විපාසයට ලෝදිය. කර්මයෙන් හටගත්ත ශරීරයේ ඒකරම ඒ විදිහටම ක්‍රියාත්මක වෙලා උගුර වටාගෙන බලවැල් වටාගෙන පුච්චාගෙන ගිහිලා පස්ස පැත්තේ වැඩිලා උණු වෙලා මර අඩදිය කෑ ගහති වේදනාවෙන් විදිලා වැටෙනකොට ආයි කලම ශක්තිය කයි දිනා වගේ ඇදිලා ආයි වතුර තිබහ එහෙම යයිද වතුර තිබහල වතුර ඉල්ලුවාම හම් වෙන්නේ ලෝදී නැගිටලා ඉන්න බෑ කියලා ගෙවුවා කර්ණව කකුල් ටික ඒ කර්ම ශක්තිය හැටි ඒකට ගැළපෙන්නේ කිම මේ විදිය කරනවා මොනවා හරි කරන්න එපා කිව්වොත් ඒ જાතියේම කරනවා ගහන්න එපා කිව්වොත් ගහනවාමයි මරන්න එපා කිව්වොත් මරනවාමයි මරනකොට මැරෙනවා ඒ විලා වැරිනවා වාගේ දැයිනවා නැවු බලන ඩයි බල තියෙනවා හිරියා වාගේම කර්ම ශක්තියෙන් මොහතකින් ශරීරයෙන් උපද්දනවා දුක්ඛ දුක්ඛතා අන්න ඒකේ ස්වභාවය මනුෂ්‍ය ලෝකෙත් ඒවා තියෙනවා විදාකාර වශයෙන් ගහන්න එපා කියද්දී අල්ලගෙන ගහනවනේ අර අපායට යන සංකාරී ගොඩනැගෙන එක කරන්නේ තෝකන ඒදි ධර්මයේ ඒ જાතිය ප්‍රතිවල් හැම කරපු එකයි එපා කියද්දී අනුන්ට දුක් දෙනකොට එපා කියද්දී දුක් විඳින සිද්ධ වෙන අධ්‍යාවක උපදිනවා එහෙනම් එපා කියද්දී යම් කෙනෙක් ඒට විරුද්ධව දේ කරනවා නම් හිංගිය හිංසාව කරනවා නම් ඒක කරන මොහොතේම නැගින්නේ දුක්ඛයමයි ඒකෙම දුක් නැගිනවා දුක්ඛ දුක්ඛතාවය නැගිලා එනවා අන්න ඒකේ ස්වභාවය තව දෙයක් තියෙනවා අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ආස්වාද දෙන සුඛාස්වාදයේ දෙන දෙයක් හැටියට හිතාගෙන ඉන්නවා මෙන්න මේ සුඛය ගැන හිතාගෙන ඉඳලා එහෙම දෙයක් දැන් නැහැ නී ලබා ගන්න මෙන්න මේ ක්‍රමවේදය ඕන සුඛයට හේතු වෙන්නා විස්පර්ශයක් නිසායි සුඛ වේදනාව ලැබෙන්නේ එතකොට තමයි සුව දැනෙන්නේ එහෙනම් සුඛ වේදනාවට හේතු වෙන්නා විස්පර්ශය කියන්නේ ඇහැට මනවලන රූපයක් කනට මනවලන ශබ්දයක් නාසයට මනවලන ගන්ධයක් දිවට මනවලන රසයක් කයට මනවලන පහසක් මේ ආදී වශයෙන් එන්න ඕන ඉතින් ඒක කවුරුවත් හදලා දෙන්නේ නැහැ. ඒකවත් අපි විසින්ම යම්ති උත්සාහයේ වීර්යයෙන් ගොඩනගපු වැඩපිළිවෙලකින් ඔය ටික නිපදවන්න ඕන. සලායතන පත්‍ය පස්සෝ. ආයතන තියෙනවනේ ස්පර්ශය ලබන්න. ඇහැ විතරක් තිබුණත් මදි රූපයක් තියෙන්නත් ඕන. කන විතරක් තිබුණාට මදි ශබ්දයක් තියෙන්නත් ඕන. ඒවා අපිට ඕන හැටියට ප්‍රියමනාපයෙන් තියෙන්නත් ඕන. නැත්නම් ඒ ප්‍රියමනාප ස්පර්ශය නැතුව ප්‍රියමනාප වින්දනය ලබන්න බෑ. ඉතින් මේක ගොඩනගන්න ඕන. ගුණලගා ගැනීමට උත්සාහ කරනවා වීරිය කරනවා ඒවා විහිස ඔක්කොම තමන් ප්‍රියමනාප වන්නා වූ ආස්වාදයක් ලබා ගැනීමට ප්‍රියමනාප පරිසරය හදන්න ඕන ප්‍රියමනාප පරිසරයක් ලේසි වැඩක් නෙමෙයි හදාගන්නේ ඒකට ඒ જાතිය තවත් සත්වයෝ හරියට පොරකන තරණය කරනවා පළවෙනි තැන ගන්න දෙවෙනි තුන්වෙනි තැන හරි අත් කරගන්න අනික පරද්දන්න අනික නසල හරි තමන්ගේ ආස්වාදයේ තමාගේ තැන මුල් කරගන්න ඒ වස්තුවේ පොරකන ලෝකය. ඉතින් ඒ ලෝක සත්‍යයන් අතරේ මහා සරණියා කරමින් උත්සාහ කරමින් වෙහෙසෙමින් තමන් හදාගත්ත දේ රැකගන්න නොඑක ආකාරයෙන් විහෙත විදිමින් මෙන්න මේ ආකාරයෙන් කරන වැඩ පිළිලා තියන හිතෙන් කයෙන් වචනෙන් උත්සාහ කරමු. මෙන්න මේකෙන් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන කොටසක් වෙහෙසින් වඩන්න ඕන. ඒක උත්සාහ කරනකොටම වෙහෙසයි. ලස්සන ගේක ඉඳ හිතනවා ලස්සන ගියා කවින්ද කරවන්න හදන්න ඕනේ. ඉතින් සල්ලි නැහැ. කොහොම හරි හදා ගන්න ඕනේ. මොකද කරන්නේ? කඩ ගිහිල්ලා හරි කවන්න නැහැ මම කොහොම හරි කරලා සල්ලි ටිකක් හොයාගෙන ඉන්නම් කියලා යනවා. ඇනුම් බැනුම් ඔය බැල මෙහෙරකම් ඔක්කොම කරලා වඩුවක් හැදනා නම් ඒකට වඩියෙන් කපලා සෑහ දවල් දෙකේ වැඩ කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් තමන්ට හිතවතේ කවුවත් ලඟහලක ඇත්තෙත් නැහැ. අඬ අඬ කඳුළු බිහි බිහි කඳුළු බිහි බිහි ඉතින් දුක් වේවි කරන්න දෙයක් නැහැ. ඉතින් ගේ හදා ගන්න ඕනේ දුක් වේදනා හරි කියලා බෑ. ඉතින් මෙහෙම කරලා හරි කියා හරි හොයා ගන්න ඕනේ මොනවා කරන්නද කර්ම එක හැටි මගේ වෙච්ච හැටි අපි දුප්පත් කරන මේක අඬ අඬ උල් උල් අර කිදී වැඩ කරනවා. බොහොම අමාරුයි කොහොම හරි දඟලලා මොකද්ද මේ කරන්නේ? සන්තෝෂේ අනාගතයේ හිත හිත මෙහෙම හරි දුක් වේදනා කවන්නේ ගිය හරි හදාගත්තාම පස්සේ හරි කාලෙක ඉන්න බැරිය වැටිලා. කොහොම හරි හිතනවා. හිත හිත ආවිද කරන්නේ අර ප්‍රිය ස්වභාවය කවසේදී ස්පර්ශ කරන්න. ඒක අවශ්‍ය කරන්න ආව ආයතනේ සකස් කරනවා. චක්ක ආයතනය, රූප ආයතනය, සෝත ආයතනය, ශබ්ද ආයතනය ඔය ආදී වශයෙන් සකස් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ සකස් කිරීමක් කරනකොට මේකට කියනවා සංඛාර දුක්ඛතා. මේක මහා දුකක්. ඇයි ඕක විඳින්නේ? මට වැරද්දක් වුණත් මදේ මගේ පාඩු ඉන්න පුළුවන්. මොකටද මේ මාලිගාවක් ආයේ ලොග්ගයක් හදලා දුක් විඳින්නේ මෙච්චර? එහෙම කියලා හරියන්නේ නැහැ. කිව්වොත් ආහාරුකෙ තියෙන හිංසියාවක දෙයක් අනේ මං ගියක් හදයි කියලා. ඒකට අදාළ වෙන්නමයි කියන්නේ කතා කරන්නේ. එහෙමත් කියනවා කිව්ව එකට විරුද්ධයි. දැන් ගියක් හදාගත්තා අපි හිතන්නේ නැහැ ඒකේ தත්ත්වය ගැන. කාමර කියලා. කාමර 10ක් 15ක් වනේ විතර. උඹ එක හැරේ කාමර දෙකක ඉන්නවාද කියලා ඇහුවොත් එහෙම ඕක කියන්නේ. එක කකුලක කාවලේ දීපන් අනික කකුල අනික කාවලේ දීපන් වම් ආසේ මේ ඇඳක බුදු කරවපන් දකුණු ආසේ අනික ඇඳේ බුදු කරවපන් කිව්වොත් එහෙම ඉතින් එහෙම පුළුවන් සත්‍යයකට මිනිස්සුන්ට පුළුවන් දෙයක් කරන්න. කොතන හරි එකක් ඉඳගෙන ඒ පොඩ්ඩේ විතරයි පියවර තිබුණා. පියවර තිබෙන වැඩි ලහුනේ මොකද්ද? මහා පොළවෙන් ওই දින സമയය අල්ලගෙන ඉන්නේ. ඇසුරේ ඉන්නේ. මට මෙච්චර අකල මෙච්චර තියනවා කිව්වත් අනික ඔක්කොම හිරියේ තියෙන බලාපොරොත්තුවක් තමන්ගේ තියෙන උද්දාමයක් නිසා තියනවා කියන යම් කිසි දෘෂ්ටියක් නිසා වෙන තමන්ගේ පරිහරණයක් නැහැ. මේ ලෝක ස්වභාවයේ හැටි. නැවත් මෙන්න මේ වගේ තියෙන දෙයක් හදා ගැනීමට මොකද කරන්නේ ඔහු? අර අවිද්‍යාවේ වැහුණහම මට මෙච්චර ඕනේ. මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙනවා. ওই බලාපොරොත්තුව ගොඩනගා ගන්න විවිධාකාරයෙන් දුක් හේත විඳිනවා. විවිධ අයුතුකම් අසාධාරණකම් කරනවා. එහෙම කළා දුෂ්‍යතාවයට වත් වුණොත් එහෙම අප්‍රමාණ දුක දුකේට වත් වෙන්න ආ විදිහට මුල පුරනවා. සංඛාර දුක්ඛයත් එක්කලා හකට වෙලා වැඩ කරන්න ගිහිල්ලා. පාප සංඛාර සිද්ධ කරන්න ගිහිල්ලා. අර විහෙත විඳින එකට අමතරව මතුවන දුක දුකේට හේතු වෙන්න ආ වූ ඵලයේ ලබන්නේ හේතු වෙන හේතුවක් ඉපදවා ගන්න. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒ විදිහට කරන්න ගිහිල්ලා. තව එකක් තියෙනවා ඊට පස්සේ විපරිණාම දුක්. දඟලලා දඟලලා යන්තම් හැදි ගියේ හදාගත්තා. කොහොම හරි යන්තම් ගියේ හදාගත්තා සන්තෝෂේ ඉන්න. දැන් ඉතින් ඕක තමන් බලාපොරොත්තු විදිහට තියෙන්නේ. අද නම් හරි ලස්සන ගියේ. ටික දවසක් යන බැලුවා උඩට ගිහලා ගියේ වහලේ ලස්සන. ඒක පැත්තක් එවිලා වගේ පාතක. මේක හදනකොට මෙහෙම තිබුණේ නැහැ. ගියා අනිත් පැත්තේ බලන්න. බලනකොට රවට්ටලා දිලා තියෙන වරාල කියලා මොනවා හරි දිරපු එකක් මොනවා හරි පාටක් ගන්න රවට්ටලා රැවටිලා හිටිලා. හරි වැඩේ මට වුණේ. දැන් ඉතින් වහලේ ගැලවෙන්න නෙන්නේ, කලා වැටෙන්න නෙන්නේ. වෙනස් වුණේ හොඳ පැත්තට නෙමෙයි. හදාපුදී වෙනස් වුණේ බොහොම තමන් අකමැති. තමන්ට දුක් කරදරයක් දෙන විදිහ අසහනකාරීත්වයක් ඇති කරන තත්ත්වෙට. අනී විලා තියෙන දියා. මෙච්චර මහන්තිලා මෙච්චර සල්ලි විඳන් කරලා මදේ වහලයක් ගහුවා. එන ගහනවා මුන්ටම කරපු අපරාධින මාව රැවට්ටුවා කිව්ව දැන් ඉතින් බොහොම දුක් වෙනවා. මොකද විපරිණාමය දැකලා. පරිණාමය වෙලා තියෙන නිසා පරිණාමයයි විපරිණාමයයි දෙකක් ඔබ තෝරා ගන්න ඕනේ. වෙනස් වෙන පළියට දුක් වෙන නෙමෙයි. තම අකමැති ආකාරයේ වෙනස් වීමක් ඇද්ද ඒකයි විපරිණාමය. නැත්නම් පරිණාමය. කැමැති හෝ අකමැති දෙකම සම්බන්ධ වෙන ක්‍රියාදාමයක් තියෙනවා. පොදු ක්‍රියාදාමයක් ඒ දිනා පරිණාම වෙනවා. තිබුණ ආකාරයෙන් පවතින නැතුව මොහොතින් මොහොත වෙනස් වෙයි පරිණාමයටපත් වීම පරිණාමය. දුක දෙනකොට වෙනස් වෙයි එකක් තියෙනවා. ඔය පරිණාමයේදී ඇති කරන වෙනස දුකක් මහට ගන්නවනවා නම් අසහනයක් ඇති කරනවා නම් පීඩාවට පත් කරන එකක් නම් ඒ වෙනස් වීමෙන් සිද්ධ වෙන්නේ. අන්නේ මෙහෙවට කියනවා විපරිණාම. ඒවට කියනවා විපරිණාම දුක්ඛ. ඉතින් ඔය දුක දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ තුනෙන් පිරිච්ච එකක් තමයි ලෝකෙ ඔක්කොම හොඳයි කියන එකේ නරක පැත්තක් තියෙනවා. හොඳයි කියන එක නරක වෙනවා. විපරිණාම දුක්ඛේ විඳින්න වෙනවා. හොඳයි කියන එකක් නිකන් හම්බ වෙන්නේ නැහැ. හේතුන්ගෙන් යහපත් දේවල් කරලා හො මොනවා හරි උත්සාහයෙන් ඉඳින් ඒකේ අවශ්‍ය දේ කරලා ගොඩනගා ගන්න ඕනේ. ඒතකොට ඒ සංඛාර දුක්ඛේට වත් වෙනවා. ඒ වගේම මොනවා ගොඩනගා ගත්තත් ඒ හැම දෙයකම තියෙන විහෙතකාරී කරන වැත්තක්. ගොඩනැගිලා එන්නේ දුකක් විඳින්නමයි. ওই දුක්ඛ දුක්ඛ කියන එකෙන් පීඩිතින්නපත් වෙනවා. දැන් සැරිසරන සත්වයේ ගුණ සසරේදී ඔය කියන්නා වූ දුක් දුක් සංකාර දුක් විපරිණාම දුක් කියන මේතුට ඒකාන්තයෙන් ගොදුරු වෙන්න වෙනවා. මේ ඔකොටම මුලක් තියෙනවා. මේකට හේතුව මොකද්ද? යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සාගතා තත්ත තත්‍රා විනන්දනී සේ යතින කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා භව තණ්හා කියන්නේ මෙන්න මේක තමයි මේකට හේතුව. යායන් තණ්හා ඊ තණ්හවනේ සම් තණ්හාවක් එනවාද? එම් පොනෝ භවිකා යලි යලිත් මේක ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම යලි යලිත් ඒකේ හිත පිහිට වැඩි වැඩි නැවතත් ඒක අරගන්න ඇත්නම් ආස්වාද විඳ ගන්න ඇත්නම් කියලා ඒ හේතුවෙන් ගොඩනගිනවා ආස්වාදී හිත වැඩිලා. නන්දි රාග සහගතා ඒකේ අයි ගැලවෙන්න බෑ. ඒක අභිනන්දනේ නැහැ නන්දනේ කරනවා. නන්දනේ කරනවා කියන්නේ හිත හිතත් ආස්වාද විඳිනවා. ඒකෙන් අහක් වෙන්න බෑ. ඒකේ ඒ ආස්වාදී යලි යලි ගොඩනගෙන ගන්න හිතෙනවා. ඒකෙන් මිදෙන්න හිතෙන්නේ නැහැ. යලි යලි ඒකපත් වෙන්න හිතෙනවා. තත්‍ර තත්‍ර අභිනන්දනී. ඒකට හේතුකාරක වන්නා වූ යම් යම් දේ ඇසුරු කරන්න ඇද්ද? ඇහෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පොට්ටබ්බ, මනෙන් ධර්ම කියන මේවා අභිනන්දනය කරනවා ඊ තැන. මොනවද ඒක සිද්ධ වෙන්නේ? ඒක මොනවද ඉතිකාල්ම? කාමයේ මුල් කරගෙන හටගත්තා වූ ඔන්නේ වැඩපිළක් ඇද්ද? ඒකට කාම තණ්හා කියනවා. භවයේ යම් කිසි දැනකදී යම් කිසි විදින බලාපොරොත්තුකින් හටගන්නා වැඩපිළක් ඇද්ද? ඒක භව තණ්හා වෙනවා. එතකොට ඒ වගේම යම් කිසි බුද්ධලේක ඔවා විඳින්න ගිහිල්ලා ආස්වාද විඳින්න ගිහිල්ලා වෙච්ච වැරදි වලට ධර්මානුකූල විස්තරයක් තියෙනවා. මෙහෙම කරගත්තොත් දුගතිය උපදිනවා. අනන්ත කල් දුක් විඳින්න සිද්ධ වෙනවා. දරන්න බැරි මහා වේදනා විඳින්න සිද්ධ වෙනවා. කපනවා, කොටනවා, දවනවා, පුච්චනවා. ඉතින් මේ ආදි වශයෙන් කෙලවරක් නැති අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා මේ මහලකොට. අනේ එහෙම භවයක් නොතිබුණා නම් කොච්චර හොඳද? බොහොම අදහසක් එනවා. ඔය අදහස ඔප්පු වෙන්න හේතු වෙන විදිහටම කවුරු හරි කියනවා එක එකගේ පිස්සු කතා මරණ පස්සේ මරණ ඉවරයි. කොච්චර හොඳ එහෙම නම් අන්න ඒ වන්ට මාත් හරි ආසයි. අදහසක් කියනවා. ඒක ඇත්ත නම් එහෙම කොච්චර වටිනවද? නැත්නම් හරි වයානිකයි නවලාට පස්සේ මං කරලා තියෙනේ මේ හැටියට. ඔය අදහස එනකොට මොකද වෙන්නේ? භවයක් නැත්නම් කොච්චර හොඳකින් රන්හාවක් කියනවා. ඊට පස්සේ ඔක අවිද්‍යාවේ නිගමනයක් නිසා සත්‍යයේ දිවසකින් දිවකන කිව්වා දැකලා ඥානීට ගෝචරලා ගත තීරණයක් නෙමෙයි. යම් කිසි බුද්ධලියකේ මුලා අදහසක්. ඊ අදහසට ගැටි වෙලා ගත්ත ගාම අවිද්‍යාවෙන් වැහිලා ගිහිලා තවත් නුවණ මොට වෙනවා. තීර්ථිකන් නැති වෙලා ගියාම කොහොමවත් හිතා ගන්න බැහැ. ඇත්ත වශයෙන් මෙහෙම එකක් නැහැ තමයි කිය තවුණු නිගමනයට වහිනවා. බෑලා හිටන් මොනවා කරක් කමන්නේ. මොන වරදක් කරක් කමන්නේ. ඊට ඉවර ඉන්නකන් ගිහින් ඕතන සහ විදින එකයි තියෙන්නේ. ඔය අදහසම බෑලා හිටන් විවිධාකාර දුස්චරිත වැඩ කරනවා. අසත් ධර්ම කරනවා. ඔන්න ඔකට කියනවා විභව තණ්හා. භවයක් නැහැ කියලා හිතා හට ගන්නා වැඩ පිළිලෙන් ගොඩනගින් සංහාවේ හැටි. භවයක් නැතුවට ආසයි. දෙන්නේ භවේ නැතුවට ආසයි. ලෝකේ දුක දැකලා දුකට හේතු වන්නා වූ තෘෂ්ණාව දැකලා මේ තෘෂ්ණාවෙන් නික්මලා ගියාම දුකෙන් නිදහස් වෙනවා කියලා දැකලා භවෙන් නික්මහම මේකෙන් නිදහස්නි කියලා දැකලා භවෙන් නික්මෙන සංහා ආස්වාදයක් එන්නේ. මේකට කියනවා ඡන්ද ඉද්ධිවාද. ඒක සතර සත්‍ත්‍යස් බෝධිවාසික ධර්ම වලට අයිති. ඒක සංහා නෙවෙයි. ඒ කැමැත්ත කියන එක අවශ්‍යයි නිවන් දකින්න. සමහර අය විභව තණ්හාව ඒකට සාහන්ද හදන. විභව තණ්හාව කියන්නේ මහා භයානක එකක්. අයින් කළ යුතු එකක්. අරක වැඩි යුතු එකක්. සත්‍ය බෝධිපාක්ෂික ධර්මයට ඇවිත් ඡන්ද ඉදිපාදී වඩන්න ඕන. නිවන් දැකීමේ තිබෙන කැමැත්ත. ඒක වටිනාකම දැකලා නිවන් දැක්කම තියෙන සහනීය දැකලා අනේ මටත් නිවන් දකින්න ඇත්නම් කියලා කැමැත්තක් ඇති වෙනවා. අන්නේ කැමැත්ත නිවන්ට හේතු වෙනවා මිසක් ඒක අර මහා භයානක තණ්හාවට ඉදි වෙන්නේ නැහැ. සසර දුකට ඒක වැටෙන්නේ නෑ. නියෝග සමාරය වරද්දනා විභව තණ්හා කියන්නේ මොකද්ද? නිවන්ට කැමැත්ත නේ කියලා. ඉන් දකින්නේ නිවන්ට කැමැත්ත නෙවෙයි. ඔන්න ඕකයි ඒ විග්‍රහය. ඉන් මෙන්න මේ විදිහට තමයි මේ දුක්ඛේ පිළිබඳව යථාර්ථය දකින්න ඕනේ. ඉතින් මේකෙන් අපි දකින්න අපි මෙච්චර මේ දුක් විඳගෙන මේ තරම් ඉනකොට අපිට මේක වැහිලා තියෙන්නේ මොකද? මෙන්න මේ ආස්වාදයේ නිසාමයි. ඔය කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ ත්‍රිවිධාකාරයේ ස්වභාවය නිසා. ඉතින් ඒ නිසා ඔබ දකින්න ඕනේ මේ මං එහෙම කරලා මේ කාම වස්තු ඇතුළු කරලා කාමාස්වාදිත මෙච්චර ප්‍රිය කරන්නේ. ඒ කාමාස්වාදී தත්ත්වය මොකද්ද? පමණ කොච්චරද? ඒක මම මේ හිතා තියෙන තරම් වටිනාකමක් දෙන්න සුදුසුකමක් තියෙනවද? ඇයි මං ඔච්චර වටිනාකමක් මේ කාමීට දෙන්නේ? ඒකෙන් අන්තිම දෙන ප්‍රයෝජනේ මොකද්ද? අන්න තමන් විමර්ශනය කරන්න ඕනේ. මේක තනියෙන් කරගන්න බැහැ. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ලෝක සත්වයාට තනියෙන් ඕක හිතන්න තනිකඩ අවසරයක් හම්බ වෙන්නේ නැහැ. උඹත් පිස්සෙක් වෙන්න හදනවා කියලා හිත ඇතුළටම අදහසක් දෙනවා. විදවිදා හිටපන්. අදහසක් දෙන අවිද්‍යාවේ තිරණිනවා. ඔන්න වෙලාදී කල්යාණ මිත්‍ර සම්පත්තිය හරි වටිනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් ලෝක සත්‍යයට මේ නිවන් මාර්ග පාදා දෙන තවත් ධමයක් නැහැ. මේක පළවෙනි කියලා. මොකද හේතුව? ඔන්න ඔය වෙලාවේ දැක්ක උත්තරමයාගේ රුකුල තමයි අනික් කෙනාට අදහතර හිතට පොඩි සහනයක් දෙන්නේ. ඕකේ බැදිලා ඉන්න එපා හොයපන් අර කියන විදිහට ඇත්ත. ඒ උත්තරමයා කියන විදිහට අහපන්. ඇයි තවත් බලා ඉන්නේ? කොහෙලා බලන්න ඕනේ. අන්න Tamante හැඟීමක් ඇති වෙන පටන් ගන්නවා. මේක ඇත්ත වශයෙන්ම භයානකයි කියන එක ඇත්තද? ඒ වාගේ මේ ආස්වාදී අසාරයි කියන එක ඇත්තද කියලා බලන්න. අන්නේ විලාට අර උපනිශ්‍රිය ලැබෙනවා. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ සම්පත්තිය උපනිශ්‍රිය ලබා ගන්න ශ්‍රාවකයා. ඒකෙහි විශ්වාසයක් තියලා මේ කියන කාරණේ විශ්වාසයක් ඇති කරනවා. මොකද්ද? යම් තැනක ගින්න ඇද්ද? එතන දුක. ගින්න යම් තැනක නැද්ද? ගිනි දාහේ එතන නැහැ. මේ වගේ දරා දෙනවා ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය තුලින් දැනගන්නවා. රාගයේ තියෙන තැන මේ ගිනි ගොඩ නැගිනවා දාහය දුක එනවා. යම් තැනක රාගයේ නැද්ද? ඒ හේතුවෙන් ගොඩ නැගෙන ගින්න එතන නැහැ කියන එක ඇත්ත නේ. මෙන්න න්‍යාය ධර්මයක් හම්බ වෙනවා. දැන් එහෙනම් මං හොයලා බලන්න ඕනේ. ඇත්ත වශයෙන්ම රාගයේ ගින්නක් ඇති කරන දෙයක්. රාගයේ ආස්වාදය ආස්වාද පස්සේ ගිහිලා මේ ගින්නට වැටෙනවා. ඉතින් රාගයේ වටිනාකම මං හිතා ඉන්නවා මහ ලොකුවට. ඒ නිසායි මේක හරි වටිනවා කියලා හිතන්නේ. ඒ වටිනාකම කිතෙද්ද? මිල කරලා තියෙන වටිනාකම තමයි තැන දීලා තියෙන්නේ. මොන මොන හේතු වලද කියලා බලපුවාම ආස්වාද මාත්‍රයක් මුල් කරගෙන මිසක් වෙන කිසිම දෙයක් නැහැ. මොහතකින් ඇති වෙලා විපරිණාමයටපත් වෙලා මොහතකදී වෙනසිලා යන පුංචි ආස්වාද මාත්‍රයක් තියෙනවා. ඔන්නේ ආස්වාද මාත්‍රේ මිසක් ඔයින් ඉහාට තවත් කොච්චර උත්සාහ කරලා අගලා ගොඩනගුවත් ආස්වාදයේ වෙනින් ප්‍රයෝජනයක් නැහැ. ආස්වාදයේ කියන ප්‍රතිවලය ලැබෙන්න කරපු වැළපිල්ලේ අන්තිම ප්‍රතිවලය ආස්වාදේ නා. ඊ ආස්වාදයේ ලැබුණාට පස්සේ දැම්මට හරි කියලා අන්තිම මාත්‍රයක් වා සැලසෙන්නේ එකක් නැහැ. ඒ ස්පර්ශ මාත්‍රයේ වේදනා මාත්‍රයක් ආවා ගෙවිලා ගියා. ඒක ලබා ගන්න කරපු සියලු වැළපිල්ලේ ප්‍රතිවලය උච්චාරා. ආයි හිස්සිරා ගියා. ආයිත් ආස්වාදයක් වුණා නම් ආයිත් වැළපිලා ගොඩනගනවා. ගොඩනගලා ගොඩනගලා එකකින් ගොඩනගාගත් ආස්වාදී ස්පර්ශ මාත්‍රයක් ආවා. වේදනා මාත්‍රයක් ගොඩනගලා ආස්වාද මාත්‍රයක් දීලා ගෙවිලා ගියා මිසක් තව ඉතුරු කළේ නැහැ මොකද? අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙන ගාවම ගෙවිලා යනවා මිසක් ආස්වාදීව තවත් ලබා දෙන හරයක් නැහැ. ආස්වාදයක් අවතාරි ලබා දුන්නා හරියක් හොදක් නෙමෙයි ලැබලා තියෙන්නේ. ඕක ලබා ගන්න ඕන දහවල් වැඩ කරපන්. ඕන නීචකමකට වැහැපන්. කවුරු මොනවා කිව්වත් අහන්න එපා. ඔය අදහසක් දීලා හිටව වෙනසනේ පැත්තකට මග පාදා දීලා ආස්වාදී නැහිලා ගියා මිසක් ආස්වාදී අරමුණු කරන්න කියලා හම්බෙච්ච වෙන හරයක් නැහැ. අනන්ත සංසාරේ වරන් ආස්වාද විඳගෙන කලිය උච්චරයි කියලා දැක්කෝ. ඉදාට දකින්නවා මේකේද මෙච්චර සැනක් දුන්නේ. මෙන්න මේ මනවඩන රූප මෙච්චර හොඳයි කිය ඔය පොඩ කරගන්න ඔය ටිකද ඔය මාත්‍රියට මිසක් වෙන මොකේද? නම මේ පුංචි මාත්‍රියක තිබෙන්නා වූ ආස්වාද සුවයි කියන හැඟීමකට වහල් වෙලා ඒකට හේතු වෙන්නා වූ තත්වයක් ඇති කරගෙන අන්න ඒ සුව මාත්‍රියක් අරගන්න තමයි මේකට මෙච්චර ලොකු තැනක් දීලා දුක් විඳින්නේ. මොන හරියට තිබිලා තියෙන පළවෙනි වතාවට හොම දකින්න එහෙම දකින්න ඊළඟ තව දැකීමක් පහළ වෙනවා. මේ ආස්වාද මාත්‍රී මොකද්ද? කොහොමද මේක ආවේ? මේ සුව වශයෙන් දැනන්නේ ඇයි? අන්න විමර්ශන ඥානයේ පහළ වෙනකොට දකින්න තව පැත්තක්. මේක මල්ලංගේ යම්කිසි හදාගත්ත අලුපාඩුවක්. හදාගත්ත හෝ හැදිච්ච අලුපාඩුවක් තිබුණා. අලුපාඩුව එනකොට ඇති වෙන අසහනය. ඊ අසහනිය පිළිනකොට ආයි සමතුලිතතාවයට පත් කර ගන්නකම් හරි අමාරුවක් ඇති වුණා. මෙන්න මේක සමතුලිත කර ගන්න ඊගේ අවශ්‍යදී දෙනකොට තමයි සුව ලැබුණේ. ඊට පස්සේ සුව නැහැ. එහෙනම් මේකට හැවටලා තමයි සුවය හරි වටිනවා කියලා මුලාවටපත් වෙච්ච අදහසක් ගත්තා. අසමතුලිතතාවයක් නිසා తాවකාලික සමතුලිතතාවයට පත් කරනකොට ඇතිවෙනා වෙනසටයි මේ සුවය කියන්නේ. මේක නිසා වෙන මොකද්ද සුවය? දැන් දක් ගන්නවා සීතල සුවද උෂ්ණ සුවද? පයිනාරිය මං සීතලේ සුව දැකලා තියෙනවා. මට සීතලේ සුව දැයිලා තිනා උෂ්ණේ සුව දැයිලා තිනා කොයි වෙලාවෙ? ශාරීරික අධික විදියට උෂ්ණ වෙලා තිබිච්ච වෙලාවට මට සීතලේ සුව දැයිලා තියෙනවා. ශාරීරිය අධික විදිහට සීතල වෙච්ච වෙලාවට මට උෂ්ණයේ සුව දැනලා තියෙනවා. වෙන කොයි වෙලාවට තමයි දැනුනේ? ශාරීරිය යම් තැනක ගෙඩියක් හරි මොනවා හරි අතුලත වේදනාවක් හැදුනහම පිටින් අත ගන්නකොට සුව දැනලා තියෙනවා. ඒ වේදනාවට ප්‍රතිචාර වශයෙන් එහෙම එකක් තිබුණ නැත්නම් අත ගන්නට එක දුකක් එනවා මිසක් ඒක සුවයක් නැහැ. වල කරදරයක්ද මේ හිඟ ඇඟිලි ගන්නවා මේ හිඟ ඇඟිලි ගන්නවා. දැන් හරි වයි කරනවා. අර අසහනී වෙන්න වෙලාවට අත ගන්න එක සුවයි. ඒ වෙලාවට සුව විදිහ නෝ මොකද විදිහලා තියෙන්නේ. අසහනී తాවකාලික සමතුලිතතාවයට පත් කරලා ඇති වෙනවා වෙනසට සුවයි කිව්වා මිසක් වෙන මොකද්ද මෙච්චර කාලේ රැවටිච්ච සුවය. ඔන්න ඕකට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමතුලිත සාවියක් හේවා සමාධිය බලවල්ල. සමතුලිත කරගුවාම මෙච්චර කාල හොඳයි හොඳයි කියලා උරියෙන්ද සුවේ ඇත්ත වෙන්නේ. සුවයි කියලා විඳලා තියෙන්නේ අසමතුලිතතාවය නිසා වෙච්ච දෙයක් බව අන්න අධ්‍යක්ීමෙන් දකින්න දවසක් එනවා. සමාධියට පත් වෙච්ච කෙනා කාමයන්ගෙන් නික්මෙනවා කියේ කාමයේ සංසිඳනවා කියේ ඔය ක්‍රමීතයි. ප්‍රඥාවෙන් අවිද්‍යාව සංසිඳෙනවා. සංසිඳිලා හිටන්නේ එතනින් මිදෙනවා. සමාධිය තුළින් කාමයන්ගෙන් සංසිඳෙනවා. කායික සහ මානසික දෙපැත්තෙම ලබන සංසිද්ධියෙන් උබතෝ විමුක්ත වෙනවා. කොයිට වඩා පැවැත්ම තුළ තවත් සැනසුමක් නැහැ කියලා පෙන්වනවා. විපරම පැවැත්මේ තියෙන ලබන්න පුළුවන් උබතෝ විමුක්ත මහ රහතන් වහන්සේ ලබන්න පුළුවන් ඵල සමාපත්තිය සුවයක් තියෙනවා නම් ඒක ලබන්නේ තොයිදිකි. මෙන්න මෙතෙන්ට එනකම් යම් කිසි කෙනෙකුට මේ සුවේ කියන එක දකිනවා. සුවේ කියන්නේ මොකද්ද කිව්වහම ලෝකේ තියෙන එකක් කියලා හිතනවා. සුවේ කියන්නේ තමන් විසින් ගොඩනගාගත්ත ඕනතාවයක් පූර්ණ කරගන්න తాවකාලික අවස්ථාවක හැටි නේද කියලා දකින්නලා සමාධිය වැඩිලා පූර්ණ වෙන්න ඕනේ. සමාධිය වැඩනට පස්සේ ගත සමතුලිත වෙනවා. සමතුලිතතාවයට පත් වුණාට පස්සේ කියනවා සමාධිය නිශ්චලයි. ඇයි නිශ්චල වුනේ? ඌනතාවේ නැතුව පූර්ණ භාවයට පත් වුණා. මොකෙන්ද එහෙනම් ඌනතාවේ හැදිලා තියෙන්නේ? අවිද්‍යාවේ නිගමනයන් පස්සේ මෙහෙ ඇවිලා නොවටිනා දෙයක් වටිනවයි කියලා හිතක් හදාගෙන මනවඩන රූප මනවඩන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා පස්සේ මනවඩනේවා පස්සේ යන්න හිතක් හදලා කරපු අසහනකාරී ක්‍රියාදාමයක් නිසා හැදපු මානසිකත්වය සහ කායිකත්වය බලාපොරොත්තු වෙච්ච නිසා ඊට අනුකූලව ගොඩනැගුණු පූර්ණතාවයෙන් යුත කායික මානසික ක්‍රියාදාමයක් හේතු කොටගෙන අසහනීය සහනීය පූර්ණ වෙන්න තියෙන වෙනස ඇති වෙන හේතු හදාගත්තා. සුවේට හේතුව හදාගත්. ඒ නිසාම ඔහුට අසහනීය පූර්ණ වෙනකන් ඒකල ගන්නදී සුව දැනෙනවා. අසහනීයම හදාගත් එකක් මිසක් වෙන මොකද්ද තියෙන්නේ? යම් කිසි ව්‍යංජනයක් හදලා ඕක විදලා හිටන් පස්සේ මතක් කරනවා. අනේ කජු මාළුවක් කෑවා ගියා වුරුද්ද හරි හොඳයි. බැරි වුණානේ මේ අරුත්තේ කන්න තව. ඉතින් ඕක හිතෙන් ගොඩනගනවා යන්නේ තව තව වැඩි අසහනීය වැඩි වෙනවා. ඒ වැඩනි කතා තියෙනවා වඩු මාස් කන්න හිතලා රජුරුවන්ට රජුරුව 12 සවුදුලා කන්නේ කුස වෙලා ගියා කියලා. මුළු රාජ සම්පත්තිය අනික් කොක්කොම ලැබුණත් ඒකම අසහනිය වැඩි වුණා පෙරින්ද පටන් ගේ. මුළු ශරීරයේ නහරවැල් මතු වුණාලු. ඇටකඩු විබුණාලු. වඩු මාස් කන්න දීච්ච ආසාවක් මුල් කරගෙන මේක කියන්නත් බෑ ලෝකෙට. අනික් අයර කියන්නත් බෑ. 12 සවුදුලා කන්නේ රජුරුව හොඳටම වැහැරලා ගියා කියලා. වෙනි જાති නැතුවට දැන් පැහැදිලිවම වෙනවා මේ ඇති වෙන වෙනතර හේතුව තමන්ගේ හිතේ හදාගත්ත වැරකට නැති දෙයක් පිළිබඳ දෘෂ්ටියක් මුල් කරගෙන ඇති වෙන අසහනීය බව. මෙන්න අසහනියන්ගේ පෙරෙන්න හේතු වෙන හැටි. ওই જાතියව මේ ලෝකයට යලි යලි ඔහොම වෙනවා. අනියමට අහවල් එක විඳින්නේ නැහෙනි. අහවල් තත්ත්‍ය ආස්වාදී විඳ ගන්න නැහෙනි කිය කී නිතර නිතර හිතන්න පටන් ගත්තොත් එහෙම. අර අසහනකාරී කායිකත්වයේ මානසිකත්වයේ මහ වේගින් නැగిලා එනවා. නැగిලා අසහනත්වයෙන් පෙරෙන්න පටන් ගිනේ. ඒ තමන් බලාපොරොත්තු වෙච්ච එක ලබන්න බැරි නොත් එහෙම අන්තිම වෙලාවට වැහැරලා මැරිලත් යන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ විනාශ වෙනවා කියන්නේ ඒ මානසිකත්වයේ දරා ගන්න ඒ අසහනකාරී තෙරපෙච්ච මානසිකත්වයේ දරා ගන්න මේ ගත ඉඩමදි. මේ ගතල ඔරොත්තු දෙන්නේ නැතුවම ගත වැහැරෙනවා. වැහැරලා මැරිලා හැම සහනයක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට එකක් හට ගන්නවා සියුම් කය. අර අසහනීයටපත් වෙලා අනියමට අහවල් එක විඳින්න නැහැ කියන මානසිකත්වයේ තවත් නීච කරගන්න තරමට උගලට උපරිමිත ලවගා ගන්න ගැලපෙන්නා වූ ප්‍රේතකයක් ලැබෙනවා අද්දැව් වශයෙන්. ඒකේ තව අසහනීයට පෙළෙන්න පටන් ගන්න තවත් ගියා අන්තිමට ඇට සැකිලි වාරපත් වෙන. ඇට සැකිලි ප්‍රේතියෝ ඉන්නවා කියන්නේ ඔන්නෝ වෙච්චයි. අසහනීය බෙහිලා මත්ලේ දිය වෙලා ගිහිල්ලා මිනිස් ලයින් දාලන්න බෑ. මේ කයි ලේ හිදිලා ගිහිල්ලා හරි මේ වතුර වෙලා ගිහිල්ලා හරි කියලා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ තමයි දෘෂ්ටි එහෙමමයි දෘෂ්ටි යලි යලි වැඩෙනකොට මොකද වෙන්නේ? අන්තිමට ඒකයි කරපෙනවා. ඒකේ ඇට සැකිලෙන් දැක ඇට කෝටරෙන් නිකන් දිය වෙනවා. දේවි දේවි විශාල අසහනීකින් පිළින්නේ බාටපත් වෙනවා. නමුත් කරගත වුණ හරි අපරාධිය කර්ම සත්‍යය මුල් කරගෙන අනේ මට ඒක නෑ කියන ලබා ගන්න ක්‍රමවේදයක් නැතුව යනවා. తాවකාලිකව අසහනී ලබන්න ක්‍රමයක් නැතුව ගියාම ඒකෙන් විශාල මානසික පිළීමේකට පත් වෙච්ච නිතරම හූල්ල හූල්ල ඉන්න ඒ මානසිකත්වයට හේතු වෙන්නා වූ කායිකත්වයේ ඇටසැකිලිවන් ප්‍රේතීකී ශාරීරිකයේ හේතු වෙලා මොකද මිනිස් කායකේ මස්ලේ කායකේ මිනිස් කායකින් දරන්න බැරි තත්ත්වයක් නිසා සුගති කායක කරන මේ මිනිස් කායකින් දරන්න ඒ තත්ත්වේ බැරි නිසා දුගතියේ ප්‍රේත කායකට උරුමකාරී කියලා උපදිනා මෙතනින් මැරිලා ඊට පස්සේ ඒක එකට ගැලපෙන නිසා විශාල අසහන මානසිකත්වයකින් කෙලෙමින් හූල්ල හූල්ල දැවි දැවි ඉන්නවා අර විදිහටම කෝටු ගහිනා පේරිලා ගිහිල්ලා කර්ම සත්‍යයෙන් හටගත්ත ශාරීරිය නිසා මැරෙන්නේත් නැහැ. ඊට පස්සේ ඒකේ මොනවද වෙන්නේ? ඕන ජරා ගොඩක් හරි මිහිරි ඒ ගතියට ගතිය. ඊට පස්සේ මල මුත්‍ර කෙල හොටු ඔහොම දෙයක් එහෙම දිනා දැක්වත් අර අතිසූක්ෂම ශරීරයෙන් ගිහිලා ඒ කෙලව කණ්ඩ බලනවා ඒක කණ්ඩක් බෑ තවත් කරුම වැඩි. ඒකත් නැහැ. ඒකිනුත් පෙළෙනවා. අනේ මට අර කෙල ටික කණ්ඩ නැහැනේ. අර හොටු ටික කණ්ඩ නැහැනේ. අර දාලා තියෙන මලකුණ කණ්ඩ නැහැනේ. අර ඕජස ගලනවා අර මට කණ්ඩ නැහැනේ. තවත් අසහනට පත් වෙනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා මේක පේන්නේ නැති පැත්ත. මේ தත්ත්වය වැඩි ආකල්පයෙන් ගිහිලා වැඩක් නැති අවිද්‍යාවෙන් නිගමනයේට ගියාට පස්සේ අන්තිමට පෙරිලා පෙරිලා ගිහිලා ඔන්න ඔතෙන්ට ගිහිලා යනවා තවත් එහාට. එහෙම ගිහිලා ගිහිලා අන්තිමට මොකද කරන්නේ? සමහර කෙනෙක් ওই අසහනේ පෙළ කටිය ප්‍රේත ලෝකෙට යනවා. ওই අසහනේදී ගන්න පුළුවන් හයි හත්තිය තියෙන කාලේ ගන්නවා නිගමනය. මට ලබා ගන්න වෙයි නම් මරලා හරි ලබා ගන්නවා. ගහලා බැනලා මගේ තියෙන බලයේ පෙළ හරි ලබා ගන්නවා. රෞද්‍ර වෙලා හිටන් කරගන්නවා ගිනි ගිනි වලකට යන්නේ. ඒකට ගිය කෙනාට මොකද කරන්නේ? ඇඟේ දැවෙන්න පටන් ගන්නවා අර ද්වේෂයෙන්. ඒක මේ කයර දරන්න බෑ. හලියලා ගිහිලා මොනවා හරිලා මේ පපුව වැයිලා හරි මැරිලා යනවා දැවිලා ඇතුලින්. මැරිච්ච එකම මොකද ඉවර වෙන්නේ නැහැ. ඊට ගැලපෙන්නා වූ කය කර්ම වශයෙන් ලබා ගත්තාම දැවිල්ලට ඔරොත්තු දෙන කයක් ලැබෙනවා. ඒක කොච්චර ගිනි ගතත් විච්චෙන්නේ නැහැ. මෙන්ටලි කොච්චර හත් වුණා සුදු වෙනකන් හත් වෙලා තියෙනවා. අර ගෑස් එකට ඔරොත්තු දෙනවා. දිලිසි දිලිසි ඒකත් හත් වෙනවා. මෙන්ටලි කියන්නේ ගෑස් ලාම්පු පෙට්‍රෝල් ලාම්පු කියලා ඉතල තිබුණ ලාම්පු උලං ගහලා තිබ්බට පස්සේ අර තෙල් දාලා ඔක ඉතින් අර හැදෙන කවුරුත් දන්නවනේ මෙන්ටලි පත් වෙලා කියන එක තවම අය අහලා තියෙනවා මේ කාලේ. ඔය දන්නවයි මෙන්ටල් මොනවද ලාම්පු කියන්නේ කියලා. දැන් ඕකනම් ගෑස් එකක් වදින්නේ මහා නිල් පාට ගින්දර. හැබැයි ඒකේ යම්කි දල්ව්‍යස්තියක් එහෙම වැදුනොත් එහෙම බලා ඉද්දී අඳුර වෙලා පිච්චි ලඩු වෙලා. අර මෙන්ටලි කියන එකත් එහෙම හැදිච්ච එකක් තමයි. පත් වෙන රස්නේට ඔරොත්තු දෙන්නේ. ඒකට ඒක වදිනවා තව තවත් දිලිසි දිලිසි දීප්තිමත් වී හත් වෙනවා මිසක් ඒක විච්චෙන්නේ නැහැ. අන්නේ මෙන්ටලියෙන් හදගත්ත යම් කිසි ද්‍රව්‍යයක් ඇද්ද ඒ වගේකින් තමයි කර්මජකය හටගන්නේ අපායින්නේ කා. ඌට ගැලපෙන පරිසරයේ අර කියන සේන්ටිග්‍රේඩ් 2000 ගානකට ඊටත් වැඩි මහ උෂ්ණත්වයක් තියෙන යකඩ කැලලක් දැම්මොත් අළු වෙලා වාත් වෙලා යන ඒ තරම් මට්ටමක පිච්චෙනී යාතියක තමයි ඒ උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයට දරන්න පුළුවන් ගැලපෙන කයක් අරගෙන දැවි දැවි නැහි නැහි මොකද කරන්නේ? අර සාපේ වෛරය පහ කර කර එතන ඉන්න. එතන ඉඳලා සැනසෙන සැනකට ඉන්නේ නැහැ කවද්ද? අනේ මම මේ කරන්නේ අපරාධයක් නෙවෙයි. මම මේ හිතන්නේ නොකල යුත්තක් නෙවෙයි කියලා කවදා හරි වැටහින්නේ කවද්ද? එදා වෙනකන් කර්මයේ ගෙවෙන්නේ නැහැ. එදා වෙනකන් අපාදුක විඳින කවද්ද කෙනෙක් ගති නැති කරගන්න. තමන් දුට්ටියකින් වැහැගත්තනම් මං හරි කියලා. ඕක අරගන්න කියලා ලීසි වැඩක් නෙවෙයි. ඒකයි අපායේ ආයුෂ ඔච්චර වැඩි. දුගතියට ගියහම ආයුෂ වැඩි වෙන්නේ මොකද? ඒ දුට්ටිය අරගන්න දුගතිය අවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. ඒකම හරි. මම හරි යනික වැරදි. මගේ වැඩ පිළිවෙල වැරදි නෑ හරි. ඕකේමයි ඉන්නේ සත්‍යය. ඔය ඉන්න නිසා මොකද කරන්නේ? අප්‍රමාණ කාලයක් ආයුෂ වැඩි වෙනවා. සමහර වෙලාවට මේ කල්ප විනාශයක් කරන්නේ නැහැ මේ ලෝක විනාශයක් කරලා ලෝකේ විනාශ වෙනකම්ම ඔය දෘෂ්ටිය නිසා සාදාල දුක් විඳින්න වෙනවා. කපා අවසාන වෙනකම් දුක් විඳින්න ලැබෙත් ඔන්න ඕක. අර ශරීර මොකලන් දෙනම ගුණවතුන් නෙමෙයි කියලා 갖တဲ့ දෘෂ්ටිය. ඒක වික්ෂුවකට අත්තරින්ද වැරෝ ගියා කවුරු කිව්වත් බුදුරන් වහන්සේ කිව්වත් අත්තරියනේ. මහණ හැරිත් මොගලන් දෙනමට වෛර කරන්න එපා ගුණවතුන්. උන් මන්නම් පිළිගන්නේ නැහැ ගුණවතුන් කියලා කවුරු කිව්වත් ඔබ වහන්සේ කිව්වත් මම පිළිගන්නේ නැහැ කියලා යන්න ගියා. කවුරු කිව්වත් පිළිගත්තේ නැහැ. දෘෂ්ටිය කොච්චර බලවත්. ඇඟේ ගෙඩි දැම්ම කුණු වුණා. මුළු ඇඟ හැමතැනම ගෙඩි ඇවිදලා කුණු වෙලා ගියා. ඒ අවස්ථාවේ එක්තරා බ්‍රාහ්මීක ඇවිදලා කිව්වා දැන්වත් උඹ කමා කරපන්. මට මේ අවවාද දෙන්න ඉන්නේ ඔබ කවුද? එතන එක්තරා බ්‍රාහ්මීයෙක් නමක් කියලා කිව්වා. මං අහවල් බ්‍රාහ්මී. හරි ඔබ ගැන මට මතකයි මේ මානුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ. ඉඳලා හිටන් මේ භාවත්නේ දත බුදුරුපියන් බුදුන් වහන්සේ කිව්වනේ ඉතින් අනාගාමී කියලා. ලැජ්ජ නැතුව මට කියන්න ආවද අනාගාමී කෙනෙක් කියලා. ඵලය යන්දියා. ඔවුන්ගේ හැටි මන් දන්නේ නැහැ. ඔය අදහස තිය මරා මිසක් කවදාවත් දෘෂ්ටි අයින් කළේ නැහැ. ඔච්චර කිගිඩිය විදිහ වේදනා විඳගෙන. පදුම කියන අපාය ගිහිල් අටමහ නරක එකක් ඒකෙ කිහිම උපන්නයි කියලා කියනවා. ඒ කරපු පාපේ. දැන් ඉතින් දෘෂ්ටි අයින් කරන්න නැතුවම කොච්චර දුක් විඳලා තරීද? කපාවසාන එන කරොත් මේක ඉවර කරන්න බෑ. ඒකෙන් වැරලා ආයිත් ඒකෙම උපදිනවා. මොකද ඒ දෘෂ්ටිය මහා බලවත් ඒ තරම්. මේ හරි භයානකයි මේ දෘෂ්ටිගත වීම. යම් කෙනෙක් වැරදි ආකල්පයකින් දෘෂ්ටිගත වුණොත් එහෙම ඒක අයින් කරගන්නවා නම් හරිම අමාරු වැඩක්. නිසා පාප දෘෂ්ටියෙන් බැඳෙන එක හරි භයානකයි. අවිද්‍යාවේ දෘෂ්ටියකින් දෘෂ්ටිගත වෙන එක හරි භයානකයි. ඔච්චර කොච්චර බුදු ලෝතුරා බුදුන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කළා කිව්වත් ඕක දෘෂ්ටියක් අරපන් කියලා අත්හරින්න කැමති නැහැ. එහෙම ස්වභාවය. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දුකට හට ගැනීමට මුල් වෙන කාරණේ විදිහට. ඉතින් මේ අසාරත්වයේ භයානකත්වයේ දකින්න ඕනේ කල්යාණ මිත්‍ර ඇසුරෙන්මයි අහන්න හම්බෙන්නේ එකපාර හිතා ගන්න බැහැ මුලදී. මෙහෙම තේරුම් අරගත්තාම දකින්නවා. මේ ආස්වාදී කියලා කියන්නේ අපිම හදාගත්ත දෘෂ්ටිගත වෙච්ච යම් කිසි අසහනකාරී දෘෂ්ටියක් මුල් කරගෙන ගොඩනැගිච්ච කායිකත්වයක් නිසා ඒක පූර්ණ කර ගැනීමට තාවකාලික වැඩ පිළිලා තියෙනවා. ඒක ආස්වාදයක් වශයෙන් දැනෙනවා. ඒක තමයි පංචකාම ආස්වාදී කියන්නේ. ඔන්නෝක දැක්ක දාර දකින්න ආස්වාදී මොන හරයක්ද? මේ අහාර ආස්වාදී නිසා කවදාවත් යහපතක් නම් දෙන්නේ නැහැ. මේක කවදා හරි මෙහෙවන්නේ අනන්ත දුකකටමයි. මේකෙන් මිදෙන්න හරිම අමාරු දෙයක්. මනස මොට කරනවා. අවිද්‍යාව නිසා ප්‍රඥාව වහනවා. ප්‍රඥාවට නැගින්නේ කවදාවත් ඉඳ දෙන්නේ නැහැ. යහපතට මානසිකත්වයේ හැල ගහන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. අනාදීන් අනාදීන්ට පත් කරන්නා වූ මහා භයානක දෙයක් මේ ආස්වාදී කියන්නේ කියලා දකින්න. මෙන්න මේ ආස්වාදී භයානකත්වයේ දකින්න දකින්න බලාපොරොත්තු සංසිඳිල යනවා. මට ළඟ ඕනේ නැහැ මේ ආස්වාදය. මගේ බලාපොරොත්තුවක් නැහැ මනවලන රූපපස්ස යන්නේ. මනවලන සම්පතපස්ස මීටපස්ස නෑනේ මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ දහම් නුවණ වැඩෙනකොට අදහසක් එන්නේ නැහැ. කොච්චර සුවඳ වෙනා මට ඇති වැඩක් නැහැ ඔය පස්ස යන්නේ. රසපස්ස යන්නේ මට ඕනේ නැහැ මොනවා හරි මේ කාලා ජීවත් වෙනවා. මට ඕනේ නැහැ කේකී දිහා ආස්වාද. ස්පර්ශ මට ඕනේ නැහැ. ඕවා ඉක්ලා ගිහිල්ලා දුගති පැත්තේ වැඩක් නැති හිස් පැත්තේ යන්න මට වැඩක් නැහැ කියලා මෙහෙම ගන්නකොට මොකද වෙන්නේ? යම් කාමච්ඡන්ද නැමැති නීවරණයක් ආවරණයක් තිබුණාද අන්න ඒක දුරු වෙනවා. මෙන්න ආර්ය විනී භාවනාව. යම් කිසි ව්‍යාපාදයක් වෛර කිරීමක් තිබුණාද ඒ සියල්ල කෙලවර වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙක ඉවරයි. ඔන්න ඔය දෙකෙන් වහගෙන තිබුණා නම් ඒ තාක් තමයි තීන විද්ද උද්දච්ච කුමුද විදිකිච්ඡා කියන මේවා තිබුණේ. ඔය පහ ඉවර වුණාට පස්සේ ලැබෙනවා සමාධිය. සමභාවයටපත් වුණා. අන්න සමභාවයටපත් වෙච්ච එක නහට දකින්න මෙච්චර කල් ඇත්ත වශයෙන්ම රසහනියක් දීලා තිබිච්ච ලස්සන කෝදේ. කෝයික ඇදලා යන්නේ ගතිය. තේනවා ඇහැට. ඉතින් ඒකයි එච්චරයි දෙන්නා විතරයි. ගහක කඳක් දැක්කහම කඳත් එකයි ස්ත්‍රියක්ගේ හෝ පුරුෂයෙක් කඳත් එකයි දෙකම එක වගේ දැක්කා. දකින්න හැදෙට. ඒ උනාට කඳත් එකයි ඒකත් එකයි දෙකම එකයි. ගන්න අමුතු ලස්සන තිබිච්ච එක දෘෂ්ටි කැලිලා ගියා. සුවඳ කියලා දැනෙනවා සුවඳ. නාසයේ ඒක જાති දැනෙන ආකාරයෙන් දැනෙනවා විතරයි. ඒක හරි වටිනවනේ කියලා ඒ දෘෂ්ටිය නෑ. ඒ වගේම යම් කිසි ශබ්දයක් ඇහෙනවා මිහිරි ශබ්ද ඇහෙනවා. වටිනවනේ කියන දෘෂ්ටිය නෑ. රස දැනෙනවා. හරි වටිනා රසයන් කියන දෘෂ්ටියක් එහෙම එකක් නෑ කිදුණත් එකයි නැදත් එකයි. දැනෙන එක වෙනසක් නෑ දැනෙනවා. තිත්ත තිත්ත හැටියට දැනෙනවා. ඇඹුල් ඇඹුල් හැටියට දැනෙනවා. පැණි පැණි හැටියට දැනෙනවා. රස රස ඒ රස ඒ රස හැටියට දැනෙනවා. ඒකේ වෙනසක් නෑ. නමුත් ඒ ගිජුකම කියන යම් කිසි දෘෂ්ටියක් තියුණාද ඒක නෑ. පහස දැනෙනවා කයට. පහස පස්සේ හඹායන්න ආස්වාද පස්සේ හඹායන්න මොනම මානසිකත්වයක් තිතුරු වෙන්නේ නැති. බලහත්කාරයෙන් අල්ලගෙන ඇඟට ගාලා බැලුවත් ඒක ස්පර්ශය බව දැනෙනවා. සුව කියන ස්පර්ශය හැම එකක් කියන එක දන්නවා. නමුත් ඒක ගිජුකමක් මොඩවක් නෑ. ඒක විදිහට වටිනා එකක් නෙමෙයි හරියක් නෑ. අභ්‍යන්තරේ නෑ ಗುಣ. කාමච්ඡන්ද ಗುಣ ඉවරයි, ව්‍යාපාද ಗುಣ ඉවරයි. කාමච්ඡන්ද ಗುಣ ඉවරුණා නම් ඔක්කොම ඉවරයි. චන්දරාගේ දුරින්න උපාදානී ඉවරයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි, භව නිරෝධයෙන් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදය දුක් දෝමන සපායාසෝ නිසුජ්ජන්ති කිය ඔක්කොම ඉවර වෙනවා. දුකෙන් නිදා. මෙන්න ක්‍රම වේදී. ඉතින් මෙන්න මේකේ පත් වෙන බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළා මිසක් මේක මේ අමුතු දෙයක් ගොඩනගන්න නෙමෙයි. මුලාවට පත් වෙලා ගොඩනගාගත වැරදි ආකල්පී ස්වභාවය දැනගෙන ඒකෙන් මිදෙන්න ධර්ම දේශනා කළා. අමුතු එකක් ගොඩනගාගෙන මේක ඉන්නවා කියලා අපි හිතා ඉන්නවා නම් ඒක වැරදි. ගොඩනගන එකක් නෙමෙයි කරන්නේ මෙච්චර කල් ගොඩනගාගත මුලා වැඩ පිළිවෙල තේරුම් අරන්. ඒකෙන් නිදහස් වුණාම ලැබෙන්නා වූ අත්තරින් වැලි මිදීමේ සාන්තියක් ඇද්ද? ඒක නිවන් මඟ බුදුමඟ. බෞද්ධයේ ආයිත් ඒකේ. ඒක තමයි මඟ පෙන්නේ. ඉතින් ඔය ක්‍රමයට ඔබ තේරුම් ගන්න උඟක් විස්තර කරලා දුන්නේ තේරුම් ගත යුතු දෙයක් නිසා.